साधु साधु खबर तमंग निरिया पहाड़ से तबादन ने इन एरिया वटे सीहे पीटो गन्न मम्मी मोती नगनी ने केला මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තම්පත් බලාපොරොත්තුන්නේ ලෞතර භාගතුන් වහන්සේගේ ධර්මය සෙවණේ කරන්ට අවවාදයක් අනුශාසනාවක් සිහිපත් කරගන්නටයි. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. උන්වහන්සේගේ ධර්මයක් මේ ලෝකේ පවතින ඉතාම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මය දේශනා කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ කලාතුරකින්. ඒ ධර්මය සවන්ේ කළා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අයත් මේ ලෝකේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ නම පහළ උන්වහන්සේගේ ධර්මයේ මේ පිට තියෙන වෙලාවක අපි මානව ජීවිතයක් ලැබිලා කල්යාණ මිත්‍ර ඇසුරු තුලින් ඒ ධර්මයේ අපිට සවන්ේ කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ ලැබුවා වූ මේ පරම දුර්ලභ අවස්ථාව මේ මොහොත අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව තමයි අපේ ජීවිතය කියන්නේ ඉතාමත්ම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ජීවිතය කියන්නේ හරියට තනාග තියෙන පිනිබිඳක් වගේ. තනාග තියෙන පිනිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක අපේ ජීවිතයේ බිමට පතිත වෙන්නට පුළුවන්. මරණින් ඒ වගේම ජීවිතය කියන්නේ කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනකින් ගලන ගංගාව කිසිම මොහොතක නතර වීමක් නැහැ, පහළට ගලනවා. අපේ ජීවිතයත් එහෙමයි. උපන් මොහොතේ ඉඳලා ජීවිතේ වේගේ මරණය කරා තමයි ගලාගෙන යන්නේ. ඒ වගේම අපේ ජීවිතේ ගත්තාම කිසිම හයියකටයක් නැති වේගේ මරණය කරා ගමන් කරනවා. ඒ වගේම ජීවිතේ ගත්තාම මරණයට කැපුණු ගවයෙක් වගේ, ගවයෙක් මරණයට ඉරගෙන යනකොට ඔහු තිබෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ඒ වගේ අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් රාත්‍රියත් අපරය පාසාම ක්‍රමක්‍රමයෙන් ජීවිතය මරණය කරා පියමන්නගෙනවා. කිසිම මොහොතක් නතර වීමක් නැහැ. ඒ වගේම ජීවිතේ ගත්තාම දී ඇඳිරක් වගේ, දී ඇඳිර වහා මැකෙනවා. මැකුණු ඉර කවදාකවත් දකින්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. යම් මොහොතක මරණය මැකී යනවා. මරණය මැකුණු ජීවිතය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තාම ජීවිතයේ කිසිම හයියක් හත්යක් නැති වේගයෙන් මරණය කරා ගමන් කරන, ඒ වගේම මරණය කරා පියමන් නගන, මරණය මැකී යන ජීවිතයක්. මරණය කියන එක ජීවිතයේ ඕනම මොහොතක විවිධ හේතු මුල් කරගෙන සිද්ධ වෙන්න පුළුවන්. කනබුන ආහාර පාන වසවිස වුණොත් මරණයට පත් වෙන්න පුළුවන්. යන එනකොට පය හැපිලා ලිස්සර හැරුණොත් මැරෙන්න පුළුවන්. සතෙත් සර්පිය දෂ්ට කරොත් පුළුවන්. වාත පිත සෙම තුන් දොස් කිපුණොත් මරණයට පත් වෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදවලට ලක්ුණොත් මරණයට පත් වෙන්නට පුළුවන්. මේ වගේ විවිධ විපත්ති මුල් කරගෙන ජීවිතයේ මරණයට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන දවස වෙන්න පුළුවන්. අවසාන බණ ඇසීම වෙන්න පුළුවන්. ලෝතුරා බුදුරජාන් වහන්සේ නමක්ගේ ධර්මය අපිට අහන්න සෙවණේ කරන්ට ලැබෙන ඉතාමත්ම කලාතුරකින් මේ මොහොතේ අපිට ඒ අවස්ථාව භාග්‍ය ලැබෙලා තියෙනවා. ඒ නිසා බාහිර කිසි දෙයකට අපේ මනස යොමු කරගන්නේ නැතුව ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්තියෙන් යුතුව ලෝතුරා බුදුරජාන් වහන්සේගේ මේ ධර්මයේ ශ්‍රවණය කළ සිතේ දරාගෙන අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපි කවුරුත් ධර්මයේ ශ්‍රවණය කරන්ට කවුරුත් සාදුකාරයක්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතදානුත්තරියං ආනන්ද ඥානානං යදිදන් තත්ත තත්ත යථාභූත ඥානන්ති. ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් මේ මොහොතේ අපි ශ්‍රවණය කරන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි මාතෘකාවසෙන් ප්‍රකාශ කරේ අංගුත්තර නිකායේ දසවෙනි නිපාතයට අයිති දේශනාවක්. මේ දේශනේ නම අධිවුත්තිපද කියලා. අධිවුත්තිපද කියන්නේ පනවා ගැනීම කියන එකයි. එතරා කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩින්න අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා වැඳ නමස්කාර කරලා එකපසක වාඩි වුණ වෙලාවකදී බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. යේතේ ආනන්ද ධම්මා තේ සන්තේසං අධිවුත්ති පදානං අභිඤ්ඤාය සච්චිකිතය සංවත්තති විසරදෝ අහං ආනන්ද తත්‍ර පටිජානාමි තේ සන්තේසං ධම්මානං තථා තථා ධම්මං දේසේතු. ආනන්ද, මේ ලෝකයා පනවාගත යම් පැනවීම් ඇද්ද, මේ ලෝකයා පනවාගත් පැනවීම් වල තියෙන යථාර්ථ ස්වභාවය නුවණින් අවබෝධ කරගන්නට හැකි වෙන විදියට ඒ ධර්මතාවයන්ගේ යථාර්ථ ස්වභාවය දේශනා කරන්න තථාගතයන් වහන්සේ විශාරදයි කියලා කියනවා. එතකොට උන්වහන්සේ විශාරදව දේශනා කරන ඒ ධර්මයේ යථාර්ථය අවබෝධ කරගන්න ශ්‍රාවකයාට ඒ ධර්මයේ කරා පැමිණෙන කෙනාට හි අති සන්තංවා අතීති තියෙන දේවල් තියෙන හැටියටත්, නැති දේවල් නැති හැටියටත්, හීන දේවල් හීන දේවල් හැටියටත්, ප්‍රණීත දේවල් ප්‍රණීත දේවල් හැටියට, උතුම් දේවල් උතුම් දේවල් හැටියටත්, උතුම් නොවන දේවල් උතුම් නොවන දේවල් හැටියටත් දැනගන්න හැකියාව තියෙනවා. යමක් අවබෝධ කරගත යුතු දත යුතුද සාස්සාත් කරගත හැකිද ඒවා දකින්න අවබෝධ කරගන්න සාස්සාත් කරගන්න හැකියාව තියෙනවා කියනවා. ඒතදානුත්තරියං ආනන්ද ඥානාන යදි දන් තත්ත තත්ත යථාභූත ඥානම්. ආනන්ද, මේ ඥානයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වටිනා ඥානය තමයි ඒ ඒ ධර්මතාවයන්ගේ යථා ස්වභාවය මොහොතේ අවබෝධ කර ගැනීම තමයි ශ්‍රේෂ්ඨ ඥානය කියනවා. මේ යථාභූත ඥානයට වඩා උතුම් ප්‍රණීත තවත් ඥානයක් නැති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි දන්නවා භාග්‍යතුන් වහන්සේට දස බල ඥාන, චතුවිසාරද ඥාන ආදී ඒ ඥාන තිබුණා. මේ වගේ දස බල ඥාන, චතුවිසාර ඥාන නිසා උන්වහන්සේ දේශනා කරන මේ ලෝකී යථාර්ථයන් දේශනා කරන තථාගතයන් වහන්සේ විශාරදයි කියනවා. උන්වහන්සේ ඒ සඳහා කිසිම බියක් ඇති ගැනීමක් නැහැ. මොකද ලෝක සම්මුතියේ තියෙන දෙයට ප්‍රතිවිරුද්ධයක් කතා කරනකොට ඒ සඳහා ලෝකෙ නොඑක් මතවාද කරන් ප්‍රවාද විවාද කරන්න ඉන්න පුළුවන්. දැන් සත්‍යක එහෙම එකයි. බුදුරජාන් වහන්සේ අනාත්මයි කියන සත්‍යකාව ආත්මයක් තියෙනවා කියලා ඔප්පු කරන්නේ. ඒ වගේ උන්වහන්සේගේ මතයට විරුද්ධව නැගීතර නමුත් උන්වහන්සේට එහෙම කිසිම බිහිතියක් බයක් නැහැ. මම මේ දැන් ලෝකයා සම්මත කරගෙන එකක් කඩන්න යන්නේ කියලා ලෝක සම්මුතියක් අයින් කරන්න යන්නේ කියලා උන්වහන්සේට එහෙම බීතියක් බයක් නැහැ මොකද උන්වහන්සේ මේ ධර්මයේ පිළිබඳව විසරද භාවයේ තියෙනවා ඉතින් උන්වහන්සේ නිසා කියනවා සම්මා සම්බුද්දස්සතේ පටිජානතු ඔබ සම්මා සම්බුද්දයි කියලා කියනවා නමුත් මේ ධම්මානුපි සම්බුද්ද ඔබ වහන්සේ මේව අවබෝධ කරන්නේ නැහැ කියලා කාටවත් එහෙම මේ කරුණු සහිතව ලෝකේ කාටවත් කියන්න බෑ. ඒ නිසා උන්වහන්සේ හරි විසරදයි කියලා කියනවා. ඒ නිසා උන්වහන්සේගේ විසරද භාවය නිසා තමයි මේ ලෝකේ යථාර්ථයන් ඒ විදිහටම අවබෝධ කරගෙන දේශනා කරනවා. ඒක උන්වහන්සේ පෙන්වන්නේ සිංහේක නාදයක් වගේ සිංහයාගේ නාදය හැම සතෙක්ම බිහිතියටපත් වෙන දෙයක් බවට අන්තිමටපත් වෙනවා. අනේ වගේ කියන බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන යථාර්ථය දේශනා කරනකොට ලෝකයා පනවගත්ත දේවල් ඒවා වෙනස් වෙනකොට මිනිස්යන් විතරක් නෙමෙයි දෙවියන් පවා සංවේගයට බයට තැති ගැනීමට පත් වෙනවා කියනවා. අපි හිතාන හිටියේ මේ ජීවිතේ නිත්‍යයි කියලා දැන් මෙන්න කියනවා අනිත්‍යයි කියලා. අපි හිතාන හිටියේ ස්ථිරයි කියනවා දැන් මෙන්න කියනවා ආය උපත ජරා මරණ කරා යනවා කියලා. ඒ විදිහට උසස් විමානවල ඉන්න දෙවියන් පවා චලිතයට කම්පණයට පත් වෙනවා කියනවා. බුදුරජාන් වහන්සේගේ මේ යථාර්ථය අහනකොට ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ ලෝකයාගේ පනවාගත් මේ පැරමීම් මේ අවබෝධ කරගන්න ශ්‍රාවකයාට මේ දේවල් වල යථාර්ථය දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා යම් ශ්‍රාවකේ මෙන්න මේ යථාර්ථයන් අවබෝධ කරගන්න උන්වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයේ පුරුදු පුහුණු කරනවා නම් ලෝකයේ යථාර්ථයන් අවබෝධ කරගන්න පුළුවන්. තියෙන දේ තියෙන දේවල් හැටියටත් නැති දේවල් නැති හැටියටත් හීන දේවල් හීන හැටියටත් ප්‍රණීත දේවල් ප්‍රණීත හැටියටත් ඊළඟට උතුම් දේවල් හැටියටත් උතුම් නොවන දේවල් උතුම් නොවන දේවල් හැටියටත්. ඒතර ලෝකේ අපි සාංශාරික වශයෙන් බොහෝ දෙයට ප්‍රතිවිරුද්ධ පනවා ගැනීම තමයි තියෙන්නේ. අපිට හීන දේවල් ලෝක සත්වයාට පේන්නේ මොනව හැටියටද? ප්‍රණීත දේවල් හැටියට, උතුම් නිවන දේවල් උතුම් දේවල් හැටියට, ඊළඟට නැති දේවල් තමයි තියෙන හැටියට පේන්නේ. ඒකයි තියෙන දේවල් තියෙන හැටියට පේන්නේ නැහැ. දැන් හැම අරමුණකම තියෙන වෙනස් වීමක්. නමුත් අපිට පේන්නේ මොහොමද? තියෙන හැටියට පේන්නේ. හැම දෙයකම දුක සකස් වීමක් තියෙන අපිට පේන්නේ සැප හදලා දෙන දේවල් හැටියට. හැම දෙයකම තියෙන අපිට අයිති නැති ගතිය පාලනය කරන්න බෑ. නමුත් හැම දෙයක්ම පේන්නේ පාලනය කරන්න පුළුවන් දේවල් හැටියට. ඉතින් මේ විදිහට එතකොට ලෝකයා පනවාගෙන ඇවිල්ලා තියෙන මොකද්ද? නිත්‍ය සංඥාව තියෙනවා කියන මතය, ඊළඟට සැප කියන මතය සහ මගේ කියන මතය. එතකොට ලෝකයා මේ පනවාගත්ත මතය ඇත්තටම අරමුණු වල හැම එකක් නැහැ. මේක අරමුණු වල කියන්නේ හැම අරමුණකම තියෙන මොකද්ද? හැම දෙයකම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් ලෝකයා තමන්ගේ කය උනත් මේක මම මාගේ කියලා පනවාගත්තට මේකේ අයිතිය නෑ. මේක ලෝකයේ අකමැති තත්ත්වෙටම අන්තයට පත් වෙලා යනවා. නමුත් ඒ තමන්ගේ කියන දේ වෙනස් වෙනකොට ලෝකයාට ඒක වෙනස් නොකර ඉන්න හැකියාවක් මොනම ක්‍රමයකින්වත් මේ බලයක් හයියක් නෑ. නමුත් එයාගේ මතය හැටියට තියෙන මේක මගේ මට අයිති දේ කියන දේ තියෙන. නමුත් ඒක වෙනස් කරන්න කිසිම විදිහට පුළුවන්කම නෑ. නමුත් මේ වෙනස් වෙන දෙයක් අන්න තමන්ගේ දෙයක් හැටියට ලෝකයා හඳුනාගෙන ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා මෙන්න මේ යථාර්ථයන් ලෝකයාට දේශනා කරනවා. ඒතර ශ්‍රාවකයෝ ආන්නී යථාර්ථය දැක්කොත් අවබෝධ කරගත්තොත් ආන්නීයට මේකේ හරි දේ හරි හැටියටම බලගන්නව බලාගැනීමේ හැකිය තියෙනවා. ඒතර අනිත්‍ය දේ අනිත්‍ය හැටියටත් දුක දුක හැටියටත්, ඊළඟට අයිති නැති දේවල් අයිති නැති දේවල් අසුභ දේවල් අසුභ හැටියටත්, ඒ වගේම හීන දේවල් හීන හැටියටත් මේ විදිහට හැම දෙයක්ගම යථා ස්වභාවය අවබෝධ කරගන්න දැනගන්න හැකියාව තියෙනවා. ඊතර ලෝකේ යමක් දැනගන්න අවබෝධ කරගන්න සාක්ෂාත් කරගන්න අවශ්‍ය නම් ඒ හැමදේම බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ශ්‍රාවකයාට අවබෝධ කරගත යුතු දේවල් අවබෝධ කරගන්න, සාක්ෂාත් කරගත යුතු දේවල් සාක්ෂාත් කරගන්න, ප්‍රහාණය කළ යුතු දේවල් ප්‍රහාණය කරන්න ශ්‍රාවකයාට හැකියාව තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒතදානුත්තරයන් ආනන්ද ඥානාන යතිදන් තත් තත් යථාභූත ඥානං. ආනන්ද, මේ ඥානියන් අතරින් ශ්‍රේෂ්ඨ ඥානිය තමයි ඒ තැන ඒ දේවල් වල යථාර්ථය අවබෝධ කර ගැනීමේ ඥානය. ඒකට කියනවා මොකද්ද? යථාභූත ඥානය කියලා. එතකොට මේ යථාභූත ඥානයට වැඩිය තවත් ශ්‍රේෂ්ඨ වටිනා ඥානයක් නැතේ කියලා දේශනා කරනවා. එතකොට යථාභූත ඥානය තමයි ශ්‍රේෂ්ඨ වටිනා ඥානය. මොකද යථාභූත ඥානය ඇති වුණාට පස්සේ තමයි අනිත් ඥානයන් කරා යන්න පුළුවන්. එතකොට පාලි භාෂාවෙන් මේ යථාභූත භූත කියලා කියන්නේ මෙතන සත්‍ය කියන එකයි. යථාර්ථයේ සත්‍යය කියන වචනයක් තමයි භූත. නමුත් මේ භූත කියන වචනේ ගොඩාක් මේ තැන්වල නොයේ කර්තවලට සඳහන් වෙන එකක්. දැන් අපි කිව්වේ භූත මිදන්ති භික්කවේ පස්සතාත කිරිය පෙන්වන්නේ. එතන භූත කියලා කියන්නේ මොකද්ද? සකස් වෙන දේවල් කියනකොට. ජීවිතය කියන්නේ සකස් වෙච්ච දෙයක් හැටියට දකින්න ඕනේ. ඒකටත් කියනවා භූත කියලා. ඒ වගේම මේ භූත කියන වචනේ යොදනවා පෙර සිද්ධීන් ගැන කියනකොට. අතීතයේ වෙච්ච මොනවා හරි දෙයක් කියනකොට අපි කියනවා පෙර වූවක් කියනකොට භූත කියලා කියන පෙර මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. ඒකට කියනවා අපි කියන්නේ භූත පුබ්බම් භික්කවේ දේවාසුර සංගාමෝ. මහණෙනි, පෙර දෙවියන් සහ අසුරයන් සමග යුද්ධයක් හටගත්තා. එතකොට ඒකටත් එතන පෙර වූවක් කියන එකට භූත කියලා කියනවා. ඒ වගේම සතර මහා ධාතුන්ටත් භූත කියනවා. චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උප සතර මහා ධාතු තේ නිසා හටගත්තේ. එතන සතර මහා ධාතුන්ට කියන නම තමයි භූත. ඒ වගේම අමනුෂ්‍යයන්ටත් භූත කියනවා. දෙවියන් බ්‍රහ්මයන් ඔකෝටමත් භූත කියනවා. යානීත භූතානි සමාගතානි. එතන භූත කියන්නේ දෙවියන්ට ඔක්කොටම කියන පොදු නමක් තමයි. ඊළඟට භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්ත. ඒතර හටගත්ත සත්වයන්ටත් භූත කියලා කියනවා. ඉපදිලා ඉපදිච්චාට එක භූතාවා සම්භවේසීවා කියන උපදින්න ඉන්න අය. ඒ විදිහට නොයේ කර්තවලට තියෙන එකක් තමයි මේ භූත කියන එක. ඒතර මෙතන භූත කියලා කියන්නේ මොකේද? සත්‍යයට යථාර්ථයට නැත්තට කියන එකයි. ඒතර ලෝකයා තුල තියෙන සත්‍යය නොවේ. මොකද ලෝකයා මේ වෙනස් වෙන දේවල් තියෙනවා කියලා ගත්ත ගමන් ඒක සත්‍යද අසත්‍යද? අසත්‍යය. මේ වෙනස් වෙන දේ තියෙන සංඥාව ඉන්නවා. මේ දුක උපද්දනෝනේ මේ සැපයි කියලා හිතාන ඉන්නවා. මේ අයිති නැති දේවල් මගේ කියලා හිතානවා. අසුභ වූ දේ සුභ හැටියට හිතානවා. මේ විදිහේ හීන දේවල් ප්‍රණීතයි කියලා හිතාන ඉන්නවා. එතකොට ඒක සත්‍යයක් නෙවෙයි. මෙන්න මේ ඒ දේවල් වල ඒ ස්වභාවය ඒ විදිහටම දකිනවා නම් ආන්නේකට තමයි කියන්නේ මොකද්ද? සත්‍යය කියලා. ආන්නේ සත්‍යය කියන්නේ යථාර්ථයේ දැකීමේ නුවණට කියන මොකද්ද? යථාභූත ඥානය. ඒතර දෙයක තියෙන ඒ ස්වභාවය ඒ විදිහටම පේනවා. ආන්නේකට කියන යථාභූත ඥානය කියලා. ඒතර මේ යථාභූත ඥානයට වැඩිය තවත් ශ්‍රේෂ්ඨ වටිනා ඥානයක් නැතේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. යථාභූත ඥානය තමයි ශ්‍රේෂ්ඨ ඥානෙ බවට පත් වෙන්නේ. ඒතර දෙයක තියෙන මේ යථාර්ථයේ විදිහටම අවබෝධ කරගත්තනම් අන්‍යයට ඒ යථාභූත ඥානය තුනට පස්සේ තමයි අනිකුත් හැම ඥානයකටම යාට ප්‍රවේශ වීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මුලින්ම දෙයක තියෙන යථාර්ථය තමයි අවබෝධ කරගන්න ඕනි. නැත්නම් අපිට නිතරම සංඥා විපර්යාසයට තමයි අපි පත් වෙන්නේ. දෙයක් හරියට හඳුනා ගැනීමේ හැකියාව නැ. මේ වෙනස් වෙන දේවල් තියෙනවා කියන හඳුනගත්ත ගමන් අපි මේ දේවල් ග්‍රහණය කරගන්න, අල්ලන්න, මමායනීය කරන්න, නොයෙක් කෙලෙස් හදාගන්න යන්නේ. ඉතින් ඇත්ත දැනගත්තොත් මොකද වෙන්නේ? එතන ඉඳලා ප්‍රඥාව ආලෝකී නුවණ පහළ වෙන මිසක් කෙලෙස් සහගත කිසිවක් උපදින්නේ නැ. ඒ නිසා මේ යථාභූත ඥානය කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් මේ යථාභූත ඥානය කියනකොට අපිට හොඳට අර්ථ වශයෙන් මෙනෙහි වෙන්න ඕනේ. මොකද යථාභූත ඥානය කියන්නේ දැන් ගොඩාක් තැන්වල තියෙන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති කියන මනා කොට ඒකේ යථාර්ථය නුවණින් දකිනවා කියන. එතකොට අපිට හොඳට අවබෝධ වෙන්න ඕනේ මේ දෙක තියෙන සත්‍ය ඒ විදිහටම දකින්නවා කියන එකයි. හැම දෙයකම තියෙන සත්‍ය ස්වභාවය. ඒතර බුදු කෙනෙක් පහළල හැම දෙයකම මොකද දේශනා කරන්නේ? යථාර්ථයේ සත්‍ය. ඒකයි. ඒතර ඒ යථාර්ථයේ සත්‍ය මේ විදිහටම දැනගන්න පුළුවන් නම්, අවබෝධ කරගන්න පුළුවන් නම් ආන්න එකට තමයි යථාභූත ඥානය. ඒතර මේ යථාභූත ඥානය කියනකොට හොඳට අපිට අර්ථය මෙනෙහි වෙන්න ඕනේ. මොකද මේ ධර්මයේ එකම වචන නොයේ තැන්වල තියෙනවා. නැත්නම් අපි වෙනත් අර්ථයක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අත්තඤ්ඤෝ කියලා. කියන්නේ හැම ධර්මතාවයකම හොඳට අර්ථ දැනගන්න ඕනේ. තස්ස තස්ස බාසි තස්ස කියනවා. ඒ බාසිතයේ අර්ථය දැනගන්න ඕන කියන. මොකද එකම වචන එකම විදියට සමහරලාට අකුරු වලින් පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් උච්චාරණයේ සමහරලාට එක විදිය තමයි පේන්නේ. දැන් අත්ත කියලා දෙකක් තියෙනවා. දැන් මහ ප්‍රාණතයන්යි අල්පයතන එකතු වුණාම අත්ත කියනවා. ඒක නර්ථය. ඒ වගේම සාමාන්‍යතයනු දෙක එකට තියෙන අත්ත කියලා. ඒතරේ ආත්මය කියලා කියන්නේ. ඒවා හොඳට මේ ශාවකයා අර්ථ වශයෙන් දැන ගන්න ඕනි. ඒ වගේම දැන් අපි කාන්ති කියන වචනේ අහනවා. ඒතර කාන්ති කියන එක ඉවසීමටත් කාන්ති කියනවා. ඒ වගේම සමහර තැන්වල තියෙන දිට්ඨි නිජ්ජාන කාන්ති. ඒතර එතන කාන්ති කියන්නේ අර ඉවසීම කියන එක නෙමෙයි. දෘෂ්ටිය ඉවසනවා කියන එක නෙමෙයි. නැත්නම් දිට්ඨි නිජ්ජාන කාන්ති කියන දිට්ඨිය ඉවසුවා කියන එක වගේ. නැත් පිළිගත්තා කියන එක. එතන කාන්ති කියන්නේ වැටහීම කියන එක. ඒතර සම්පූර්ණ වෙනස් අර්ථයක්. ඉතින් අපි ඒතර දැනගන්න ඕනේ මෙතන මේ අර්ථයටයි මේක කියන්නේ කියලා. එතකොට කරුණු විමසා ඇති කරගන්න වැටහීමට තේරුම් ගැනීමට කියනවා දිට්ටි නිජ්ජාන කන්ති. ඒක ප්‍රත්‍යක්ෂ ඥානයේට මෙහා තියෙන අවබෝධි. අපි ප්‍රත්‍යක්ෂයට මෙහත් අපිට අවබෝධයක් තියෙනවා. එතකොට ඒක ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි. නමුත් යම් අවබෝධයක්. ඒ අවබෝධය අපිට ඇති වෙන්නේ මොකක් කරොත්ද? අර විමසන්න ඇති වෙන. ඒ නිසා කියන දිට්ටි නිජ්ජාන කන්ති. ඒ වගේ අපි එතකොට ඒ තැන්වලදී අවබෝධ කරගන්න. දැන් කන්ද කියනකොට ගොඩවල් වලට කන්ද කියනවා. ඒ වගේම කාලයේ තුල පවතිනවා කියනකට කන්ද කියනවා. එතකොට ඒවා අපි දැනගන්න ඕනේ. දුක්ඛක් කන්ද කියනකොට මහා දුක් ගොඩක් දුක් රාශියක් කියන එක. එතකොට පංච උපාදානක් කන්ද කියනකොට එතන කියන්නේ කන්ද වෙන අර්ථයකින්. එතන ගොඩක් කියන එක නෙවෙයි. එතන කියන්නේ කාලයේ තුල පවතිනවා කියන අතීත අනාගත කියන කාලය තුල. ඊළඟට අජ්ජත්තික බාහිර ඕලාරික සිවුම් හීන පනිත දුර ළඟ කියන ආකාරයට මේ කාලය තුල පවතින දෙයට අපි උපාදාන වෙලා තියෙනවා. අතීතයේ උපාදාන ස්කන්ධයටත් බැඳිලා ඊළඟට අජ්ජත්තික බාහිර කියන උපාදාන ස්කන්ධ වලටත් බැඳිලා හීන පනිත දුර ළඟ හැම උපාදාන ස්කන්ධයකටම බැඳිලා තියෙනවා. ඒ විදිහට මේ එතකොට එතන අපි කන්ද කියනකොට ඒ අර්ථය හොඳට අපිට සිහිට එන්න ඕන. ඒ වගේම දැන් අනිච්ච කියන වචනේ. දැන් ඒවත් අර්ථ දෙකකට තියෙනු. එකම ගාථාවේ දෙකම තියෙනු. එක්තරා අවස්ථාවක මේ ස්වාමින් වහන්සේ නම පිරිසක් අලුතෙන් ආරණ්‍යයකට ගිහිල්ලා ප්‍රමාදීව වාසය කරන උන්වහන්සේලා බණ භාවනාවට ගොඩාක් උනන්දුවක් නැහැ. කතා බහ වැඩි. ඉතින් ඒ ආරණ්‍ය අධිගෘහිත ජන්තු කියලා දිව්‍ය පුත්‍රයේ මේ ස්වාමින් වහන්සේ ළඟට උන්වහන්සේලා රැස් වෙච්ච වෙලාවක ඇවිල්ලා ගාථා කීපයක් ප්‍රකාශ කරා. සුඛ ජීවිනෝ පුරේයාසුම් බික්කු ගෝතම ශාවකා අනිච්චා පින්ඩ පේසානා අනිච්චා සයනාසනා ලෝකේ අනිච්චතු දුස්වා දුක්ඛ සන්තං අකංසුතේ කියලා. එතකොට එකම ගාථාවේ අර්ථ දෙකකින් එකම වචනේ නෝ. නමුත් උච්චාරණයේ පොඩි වෙනසක් තමයි තියෙන්නේ. අකුරු වල වෙනසක් තියෙනවා. නමුත් ඇහෙනකොට පේන්නේ ඇහෙන්නේ එක වගේ ඇහෙන්නේ. එතකොට ඒක කියනවා සුඛ ජීවිනෝ පුරේයාසුම් බික්කු ගෞතම ශාවකා. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාවකයෝ ඉස්සර සුඛ ජීවිනු අර පුරේයාසින් කියන්නේ හොඳට පහසුවෙන් සැපසේ ජීවත් වෙච්ච අය කියනවා. අනිච්චා පින්න මේ සානා පින්නපාත පිළිබඳ උන්වහන්සේලාට අපේක්ෂාවක් නැහැ. අනිච්චා සයනාසනා සේනාසන පිළිබඳ අපේක්ෂාවක් නැහැ. නමුත් උන්වහන්සේලා ලෝකේ අනිච්චතු දුස්වා දුක්ඛ සන්තං කරිසතු. උන්වහන්සේලා මේ ලෝකය අනිත්‍ය වශයෙන් දකිමින් අන දුක් නැති කරගත්තා. ඒතර මුල් දෙකේ කියන්නේ ආශාවක් කැමැත්තක් අපේක්ෂාවක් නැහැ කියන එක තමයි අනිච්ච කියලා කියන්නේ. ඒතර අනිත්‍යකේ කියන්නේ නමුත් උන්වහන්සේලා හැම මොහොතෙම ලෝකයේ අනිත්‍යතාවය දකින. ඒ කියන්නේ මේ ආජාතික ලෝකෙම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේක ඊළඟට බාහිර ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ වාගේ වෙනස් වීම දකිමින් අන්න උන්වහන්සේලා නිතරම වාසය කරා. ඉතින් ඒ වගේ අර අර්ථ අපි හොඳට දැනගන්න ඕනේ. නැත්නම් අපි හැමතැනම ඊට පස්සේ දාන්න එකම අර්ථය. ඒකට කියන්නේ අත්තඤ්ඤෝ කියලා. අර්ථය හොඳට අවබෝධ කරගන්න ඕනි. ඒතර තමයි ධර්මයේ වටහා ගන්න හරිය පාසු. අත්තුූප පරික්කත්්‍යය සති ධම්මානන් නිජ්ජානක්ක මන්තිමි අර්ථය අවබෝධ විමසනකොට තමයි ධර්මය තේරුම් ගන්න වටහාගන්න පුළුවන්ගෙන්. එතට මෙතන යතහා භූත ඥානය කියනකුට අපි අවබෝධ කරගන්න ඕනි දේක තියෙන සත්‍යයේ විදිහටම දැනගන්නා නුවනට කියනවා යථාභූත ඥානය. එදොට මේ යථාභූත ඥානය ඇතිකවරගන්න අපි කළ යුත්ති දීමකක්ද යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තුළින් තමයි යථාභූත ඥානය ඇති වෙන්නේ. එතුට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නම ගද්ද දේක තියෙන යථා ස්වභාවය අන්න මනසිකාර කරන එක. දේක තියෙන යථාර්ථය නැවත නැවත බලනවාට කියනවා යෝනිසෝ මනසිකාරය. එතකොට දේක තියෙන යථා ස්වභාවය නැවත නැවත බලනකොට අන්න යථා ස්වභාවය අවබෝධ වෙනවා. ඒකට තමයි යථාභූත ඥානය කියලා කියන්නේ. ඉතින් යථාභූත ඥානය ඇති වෙන්න නම් අපි හැම මොහොතෙම යථා ස්වභාවය මොකද්ද කරන්න ඕනි බලන්න ඕනි. බැලුවේ නැත්තම් එහෙම පේන්නේ නැහැ. එතකොට බලන ක්‍රමය තමයි බුදුරජාන් වහන්සේ අන්න පහළ වෙලා පෙන්නනවා. බලන්න උන්වහන්සේ පෙන්නන මෙන්න මේ විදිහට බලන්න කියලා. ඉතින් බලන ක්‍රම කියලා දීලා තියෙනවා. ආන්නේ බලනකොට මොකද වෙන්නේ? ඒක පේන්න පටන් ගන්නවා. ඒකයි උන්වහන්සේ ඒකයි උන්වහන්සේ දේශනා කරන්න උන්වහන්සේ විසරදව මේ යථාර්ථයන් ලෝකයට පෙන්වලා තියෙනවා. තියෙනවා නම් තියෙනවා නැත්තම් නැහැ. හීන නම් හීනයි ප්‍රනීත නම් ප්‍රනීත. මේ දේ තියෙනවා නම් මේක තියෙනවා, මේක නැත්තම් මේක නැහැ. ඒ විදිහට උන්වහන්සේ හැමදේම පෙන්වලා තියෙනවා. ඒක ඉතින් බලන කෙනාට තමයි පේන්නේ, අනිත් අයට පේන්නේ නෑ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම බලන්න අන්න ප්‍රවේශ වෙනවා නම් බලන තත්ත්වෙටපත් වෙනවා නම් ඒ බලන ක්‍රමයට අපි තමයි කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. බලන්න අපි ගන්නෙ මොකද්ද? උන්වහන්සේගේ ධර්මයේ හරහා තමයි බලන්නේ. ඒකයි ධර්මයේ උන්වහන්සේ බලන ක්‍රමයක්, බලන පිළිවෙලක් පෙන්වලා තිනේ. ඒ පිළිවෙලට ඊට පස්සේ බලන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි මේ යථාර්ථයන් අපිට අන්න අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. එතකොට උන්වහන්සේ දේශනා කරපු මේ හැම දේශනාවත් තුලින්ම යථාර්ථයක් තමයි දේශනා කළ තියෙන්නේ. ඉතින් අපිට මේ හැම දේශනාවක්ම මොකද කරන්න ඕනි? යෝනිසෝ මනසිකාරය කරන්න. ඒකයි හැම බණපදයක් බණ දේශනාවක්ම දේශනා කරනකොට කියන මොකද්ද? තන් සුනාත සාදුකම් මනසිකරවත. හොඳට අහන්න, ඊළඟට මනසිකාර කරන්න. කියන්නේ හොඳට අර්ථය මතු කරගන්න. එහෙම නැත්නම් ඒක තියෙන යථා ස්වභාවය නැවත නැවත බලන්න. ඒ යථාර්ථය බලනකොට තමයි අන්න ඒක අවබෝධ වෙන්න පටන් ගන්න. නැතුව එහෙම යථාර්ථය අවබෝධ වෙන්නේ නැහැ. දැනගත්ත කියලා අවබෝධ වෙන්නේ නැහැ. ඒක නැවත නැවත බලන්න ඕනි. ඒ නිසා තමයි යෝනිසෝ මනසිකාරය උන්වහන්සේ ඉතාමත්ම ප්‍රබල ලෙස වර්ණනා කළ තියෙන. ඉතින් යෝනිසෝ මනසිකාරය කරන්නේ නැති කෙනෙකුට මේ යථාර්ථය පේන්නේ නැහැ. බුදු කෙනෙක් පෙන්නනවා, නමුත් එහෙම ලෝකයාට බලන්න හැකියාවක් නැහැ. ඉතින් බලන්න නම් ලෝකයා ඒක නැවත නැවත මොකද කරන්න ඕනි? විකාශනය කරන්න ඕනි. ඉතින් ඒ නිසා අපි මේ දැන් දවස් 9ක් තිස්සේ දේශනා කරපු හැම දේශනාවක්ම තුලින් යථාර්ථය තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ යථාර්ථය අපිට අන්න බලන්න හැකියාව තියෙන සමත භාවනාවසෙන්, විපස්සනා භාවනාවසෙන් අපි පුහුණු කරනකොට ඒතර ඒ යථාර්ථයන් අවබෝධ කරගන්න තමයි අපි පුරුදු පුහුණු කරන්නේ. ඒතර ඒවා යෝනිසෝ මනසකාරය කරන තරමට තමයි අපිට අවබෝධය ඇති කරගන්න හැකියාව තියෙන. ඒවා දැනගත්තට ඉගෙනගත්තට වැඩක් වෙන්නේ නැහැ යෝනිසෝ මනසිකාරය කරන්නේ නැතිනම්. ඒ නිසා දැන් යෝනිසෝ මනසිකාරය කරන තරමට තමයි අපිට ඒක අන්න අපේම යථාර්ථ දැක්මක් බවට පත් වෙන්නේ. ඒතරදී යථාර්ථයේ අපිට ජීවිතේ මුණ ගැහෙනකොටම අන්න අපිට ඒ පිළිබඳව අවබෝධය කියන එක තියෙනවා. එතන මේ අපිට යථාභූත ඥානය පොඩ්ඩක් හරි තිබ්බොත් අපිට ඒක දෙයක් හට ගන්නකොට මේ දේ මේකයි කියලා අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එම අවබෝධය සකස් වෙන්න නම් මොකද්ද කළ යුත්තේ? යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. ඒ නිසා දැන් දේශනා කරපු ඒ හැම එකක්ම අපි යෝනිසෝ මනසිකාරය කළොත් තමයි අපිට අපේම දැක්මක් බවට පත් වෙන්නේ. දැන් පටිච්චසමුප්පාදේ එදා ගෞතම සූත්‍රය ඒක පුරාවට මොකද දේශනා කරේ? ඔය යථාභූත ඥානය ඇති කරගන්න, යථාර්ථය ඇති කරගන්න. දැන් ඇයි අපි දුක් විඳින්නේ? එතන දුක් විඳිනකොට ලෝකයාට දුක් විඳීමේ හේතු අවබෝධ කරගන්න විදියක් නැහැ. එතකොට ඒක ලෝකයාට පේනුක මම දුක් විඳින හැටියට තමයි පේන්නේ, මගේ දුකක් හැටියට තමයි පේන්නේ. එතකොට සත්‍ය නෙවේ. දුක කියන්නේ මොකද? සකස් වෙන දෙයක් මිසක්ක මගේ Tamanta අයිති එකක් නෙවේ. නමුත් ලෝකයට පේන්නේ මම දුක් විඳිනවා. එතකොට හේතු හැටියට පේන්නේ එමෙ නැත්තම් බාහිර ලෝකේ දේවල් පේනවා. එතකොට බුදුරජාන් වහන්සේ පහළ වෙලන්න මේ දුක හටගන්න ඒව මේ තස්ස කේවලස දුක්ඛක් කන්ද මේ දුක කියන්නේ සකස් වෙන එකක්. ඒකයි සමුදය කියන්නේ හටගන්න එකක්. එතකොට හටගන්න පිළිවෙල දේශනා කරලා තිනවා. මෙන්න මේ දේවල් නිසා තමයි හටගන්න. එතකොට අන්න ශාවකයා ඒ විදිහට බලනකොට අන්න දුක හටගන්න හේතු ඒ විදිහට බලගන්න. මේක තියෙනවා නම් මේක තියෙනවා, මේක නැත්තම් මේක නැහැ. එතකොට දුක තියෙන්නේ මේ හේතුව තියෙන කන් තියෙනක මේ හේතු නැතුනත් හැබැයි නැති වෙන. එතකොට තියෙනව නම් තියෙනවද කියලා දැනගන්න, නැත්තම් නැති කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ තියෙන දේ තියෙන හැටියට නැති දේ නැති හැටියට අවබෝධ කරගන්න නම් අන්න අර යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. අවබෝධයද තමයි අපි කියන්නේ මොකද්ද? යථාභූත ඥානිය. එතකොට ජීවිතයේ දුක කරදර පීඩාව දුක් දුම්නස් හට ගන්නකොට නිතරම කෙනෙක් යෝනිසෝ මනසිකාරය කරනවා, බලනවා මම යන්තාක් මේ ශෝක පරිදේව දුක් දුම්නස් විඳිනවාද, මේ ජරා මරණ විඳිනවාද, මේ දුක හටගන්නේ කුමකින්ද? මේ ඉපදීම ඇතිකල්ලි. ඉපදීම ඇතිකල්ලි මේ දුක වේ. ඉපදීම සකස් වුණ මේ දුක තියෙනවා. නැත්නම් මේ ඉපදීම ඇතිකල්ලි මේ දුක ඇති, මේ ඉපදීම ඉපදුණු මේ දුක තියෙනවා. ඒ වගේ මේ ඉපදීම නැතුණොත් තමයි මේ දුක නැති වෙන්නේ. ඒ වගේම ඉපදීම නිරුද්ධ වුණොත් තමයි මේ ජරා මරණ ආදී සියල්ල නිරුද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට බලනකොට මොකද වෙන්නේ? යාට අන්න අවබෝධ වෙනවා මේ උපත කියන්නේ මොකද්ද? සකස් වෙන දෙයක්. උපත කියන්නේ මොකද්ද? සකස් ජරා මරණ කියන්නේ සකස් වෙච්ච දෙයක්. ඒතකොට සකස් වෙච්ච හේතුව යා නිතරම දන්න. හැබැයි මේ සකස් වෙන හේතුව තියෙනකම් මේ ජරා මරණයන්ගේ අන මිදෙන්න පුළුවන් කමක් නැහැ. මේ හේතුව තියෙනකම් අනිවාර්යෙන් තියෙන මේක නැති වුණොත් තමයි මේකේ අන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට අන්න එයාට මේ ජීවිතය පිළිබඳව මමයේ මාගේ මට අයිති නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගන්නෙ නැහැ. දුකක් හටගත්තත් ඒක නිත්‍ය සංඥාවෙන් ගන්නෑ. අපිට සමාල්ලාට පේන්නේ මේක මට හැමදාම තියෙන දුකක් වගේ තමයි පේන්නේ. මම විඳවින්න එකක් හැටියට පේන්නේ. නමුත් ඒක පවතින්නේ මේ හේතු තියෙනක විතරයි. හේතු නැතුනොත් ඒ දේ නැති වෙලා යනවා. ඒතර තමයි අර නিত্য සුඛාත්ම ස්වභාවය සංඥා ස්වභාවය නැති වෙලා එයාගේ ජීවිතය කියන්නේ සම්පූර්ණම දකින්නවා සංඛාරයක් හැටියට සකස්. ඒතර ශෝකය දුක බයක් හටගත්තත් ඒක සකස් වීමක්. ඒතර ඒකට වටිනාකමක් දෙන්න යන්නේ නැහැ. නিত্য සංඥාවෙන් සුඛ සංඥා නැත්නම් අපි හිතන්නේ ඒක හැමදාම මට තියෙන දෙයක් හැටියට. ඉතින් ඒතර එයා දන්න මේ දේ තියෙනකම් මේක තියෙනවා, මේක නැතිනම් මේක නැහැ. ඉතින් ඒ විදිහට මේ යෝනිසෝ මනසිකාරය කරොත් තමයි ආන්නේ අවබෝධේ ඥානියක් බවට ඒකපත් වෙන්නේ. ඒතර ඒ තැන අපිට ඒ ධර්මතාවේ හරියටම අවබෝධ කරගන්න පුළුවන් නම් තමයි යථා භූත ඥානය කියන්නේ එකයි, තත්ත්ව කියන්නේ එකයි. ඒ තැන මේ දේවල් වල යථාර්ථය දැනගත්තනම් ඒකට කියනවා යථා භූත ඥානි. ඒ වගේ ජීවිතේට විවිධාකාර ස්වභාවයන් හට ගන්න දුක් වේදනා හට ගන්න පුළුවන්. ඒ වගේ හැමතැනදීම අපි මේ යථාර්ථය බලන්න පුළුවන්. එතකොට ඒ යථාර්ථය බලන්න යථා භූත ඥානය ඇති කර ගැනීමේ හැකියාව තියෙන. ඒ සඳහා කළ යුතු දේ තමයි මොකද්ද? යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය කරන කෙනෙකුට විතරයි මේ යථා භූත ඥානය ඇති වෙනන් අයට දැනගත්තා කියලා යථා භූත ඥානයක් ඇති වෙන්නේ නැහැ. ඉපදිත්‍ය නිසා ජරා මරණ තියෙනවා කියලා වචනයක් හැටියට දැනගත්තට නුවණක් හැටියට ඒක සකස් වෙන්නේ නැහැ. නුවණක් හැටියට මෝරන්න නම් පෝෂණය වෙන්න නම් කළ යුතු දේ තමයි මොකද්ද? මෙනෙහි කරන්න ඕනේ. ඒතර යෝනිසෝ මනසිකාරයේදී අපි කරන්නේ එකම දේ තමයි ආය ආයි මනසිකාර කරන්නේ. ඒතර මේ දැන් අපි දන්නා ආහාරයක් ගන්නකොට අපි එකම ආහාරය ගන්නවා මිසක්ක විවිධ දේවල් දවසින් දවස කනවා නෙමෙයි. සමහරවල්ලාට දැන් මේ කය පෝෂණය කරන්න අපි බොහෝ කාලයක් තිස්සේ මොකද කරන්නේ? කෑම බත් කනවා, ආහාර ගන්නවා. ඒතර එකම ක්‍රියාවලිය තමයි කරන්නේ. හැබැයි කෑවොත් තමයි තියෙන්නේ අර පරණ කාවා කියලා හරියන්නේ නැහැ. ඒ වගේ මේ ඒ මොහොතේ අරමුණ පාවිච්චි කරන්න තමයි යථාභූත ඥානෙ වෙන්නේ. ඒක පෝෂණය වෙනකන් ඒක වර්ධනය වෙනකන් වැඩෙනකන් අර දිගට මේ යෝනිසෝ මනසිකාරය කියන එක අනිවාර්යෙන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා දැන් අකුසල පැත්තෙනුත් අපි අකුසල් පෝෂණය කරන්න ඒ දේ කරන. නමුත් අර කුසලේ පැත්තෙන් අපි යෝනිසෝ මනසිකාරය කියන එක හරියටම දන්නේ නැති නිසා අපි ඒ දන්න අරමුණු කල්පනා කරන අපි මොකද අපි දන්නවා කියලා. ඒ කියන්නේ අපි ලොකු කල්පනා කිරීමක් නැහැ. මොකද මම දන්නේ එකක් නේ කියලා අපි හිතන්නේ. ඒතර අපි මේක අවබෝධ කරගන්න ඕනි. සිහියට නුවණට මේක මෝරන්න ඕනි එකක්. දැනගත්තා කියන ස්වභාවයෙන් අපිට එහෙම සිහිය නුවණ පිහිටන්නේ නැහැ. යථාභූත ඥානෙ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා දැනගත්ත දේ තමයි නැවත නැවත මනසිකාර කළ යුත්තේ. ඒතොර නැවත නැවත මනසිකාර කරනකොට තමයි අපිට මේ යථාභූත ඥානෙ ඇති වෙන්නේ. ඒතොර මනසිකාර කිරීමේදී නොදන්නා දේවල් මනසිකාර කරනවා නෙවෙයි. ඒක නොදන්නා දෙයක් නෙවෙයි, දන්න දෙයක්. ඉතින් අකුසල පැතිනුත් එහෙමනේ. අපිට මොනවාරි අකුසලයක් වුණා අපි මේ පරණම දන්න නිමිත්තක් තමයි ආයෙත් මනසිකාර කරන්නේ. අපිට දැන් කේන්ති හට ගන්න ඕනේ. එතකොට අපි මේ පුරුදු වෙච්චි අපි දන්න නිමිත්තක් තමයි මේ වෙලාවේ කේන්ති ඇති කරගන්න පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් මේ අලුත් දෙයක් කියලා අමුතු එකක් නෙවෙයි. ඒ වගේ තමයි මේ යථාභූත ඥානෙ ඇති කරගන්න අපි දැනගන්න ඉගෙනගත්ත ධර්මයේ තමයි වර්තමාන කර 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 බලන්න. ඒ බලන්න 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 තමයි යථාභූත ඥානෙ ඇති වෙන්නේ. ඉතින් අපිට අර කුසල පාස්සේ පැත්තේ නැත්නම් යෝනිසෝ මනසිකාරයේ පැත්තෙන් අපිට ඒක නూరు දෙයක් වගේ. අපි ධර්මයේ පැත්තෙන් බණ අහන්නත් කැමති, අලුත් අලුත් දේවල් අහන්න කැමති, නොඇසු දේවල් තමයි අහන්න කැමති. ඉතින් ඒ නිසා ඒ ආකල්පය නිසා අපි අර දන්න දේවල් සිහි කරන්න වැඩි කැමැත්තක් හිතේ නැහැ. මොකද මම දන්නවා කියන තැන නිසා. ඉතින් මොකද මේක මගේ කියන දැනීමත් එක නේ, මේක සිහිය තුලයි වර්ධනය වෙන්නේ. මොකද මේක හේතුඵල ධමන්. ඒ නිසා අපි දන්නවා කියන එක අතහැරලා අපි ඒ අරමුණ වර්තමාන කර ගැනීම කරන්නට ඕනි. ඒතර එකම අරමුණ නැවත 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 වර්තමාන කරන එකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අකුසල පැත්තෙන් එකම දේවල් නැවත නැවත කල්පනා කරගෙන ඉන්න එකට තමයි අකුසල පැත්තෙන් අයෝනිසෝ මනසිකාරයකයි. අපිට කවුරු හරි නින්දා කරා නම් අපහාස කරන ඒ නිමිත්තම අපි නැවත නැවත මෙනෙහි කර කර ඉන්නවා. එතකොට තමයි අපිට හිතේ ආවේගයේ කේන්තිය තරාව දුක බය ඔක්කොම තියෙන්නේ. නමුත් හැබැයි කරන්නේ මොකද? දන්න දෙයක් පවත් ඉන්න එක. නමුත් ඒකට කිසිම ගාණක් නැහැ. එකයික කිසිම ගාණක් නැහැ. ඉතින් නමුත් කුසල පැත්තෙන් තමයි මේ එකම දේ කල්පනා කරන්න නිකම් අපාසුයි. මේ කිසිම කැමැත්තක් ආසාවක් හිතේ නැහැ. නමුත් අවබෝධයක් කරන්න නම් ඒ දේ නැවත නැවත කරන්න ඕනි. ඒකයි ඒ මොනවාරි අපි ධර්මයේ පැත්තෙන් දෙයක් කරන් නැවත නැවත මෙනෙහි කිරීම තුළ යෝනිසෝ මනසිකාරය පැවැත්වීම තුළ තමයි අපිට මේ සම්මා යථාභූත ඥානය ඇති කරගන්න පුළුවන්. ඒතර අපි අභින්න පච්චවේක සූත්‍රයේ තේකෙන නොදන්නා කාරණා නෙමෙයි ස්ත්‍රී පුරුෂ කිහිප පැවිදි අය සිහි කරන්න ඕනේ. කවුරුත්ම හැමෝම දන්න දේවල් ඒකයි. කවුරුත් නොදන්නා තේරෙන්නේ නැ කියන එකක් නෙමෙයි. හැමෝම ජරාව කියන එක දන්නවා, ලෙඩවීම කියන එක දන්නවා, මරණය දන්නවා, සියලු දේවල් අහිමිලා යන බව දන්නවා, කර්මය දායාදකට උරුමකට ඔය බව දන්නවා. නමුත් මේ දැනගත්තට ඒ පිළිබඳව අනේ සිහිය නුවණ නැහැ, යථාභූත ඥානය නැහැ. ඒතර කය පිළිබඳව ඒ යථාභූත ඥානය ඇති කරගන්න ඒක නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. එකයි අබින්නම් පච්චවේකිතබ්බං කිය නැවත නැවත සිහි කරන්න ඕනේ. ආනේ සිහි කරනව තමයි යථාභූත ඥානය පිහිටන මොකක් පිළිබඳවද? කය පිළිබඳව. කය කියන්නේ එතන මොකක් හැටියද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. නිතර මේ කය දිරනවා කියන අවබෝධයනකොට මේ ඇහැ, කන ආදී මේ මුළු ජීවිතේම අපිට දිරන දේවල් හැටියට පේනවා. එතන නිත්‍ය දේවල් හැටියට, සැප දේවල් හැටියට, මගේ දේවල් හැටියට පේන්නේ නැහැ. එතකොට ඒ කයේ තියෙන යථා ස්වභාවය ඒ විදිහටම දැනගත්තා නම් ඒකට කියනවා මොකද්ද? යථාභූත ඥානය. එතකොට කයේ පිළිබඳ යථාභූත ඥානය තියෙනවා. කය පිළිබඳ යම් මාන්නයක්, යම් ආසාවල්, යම් දිට්ටි අරමුණ තිබෙනම් ඔක්කොම මොකද වෙන්නේ? අන නැති වෙලා යනවා. යථාභූත ඥානය පහළ වෙනකොටම ඇත්ත දකින්නකොටම කය මේ කය කියන්නේ මේ මේ එකක් කියනකොට අර කෙලෙස් වලට ඉඩ කඩ හම්බ වෙන්නේ නැහැ. එතකොට කෙලෙස් පජින්චු කියන්නේ මේ කය අසුරු කරගෙන පවත්වන්නේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක. මේ දිරල යන ජීවිතයත් එක්ක අපි අයෝනිසෝ මනසිකාරය කරන සුන්දරයි, සුබයි, ලස්සනයි, හැඩයි කියලා. ඉතින් ඒකත් එක්ක මොකද වෙන්නේ? අනමාන්නේ ඇති වෙනවා, අහංකාරකම ඇති වෙනවා. ඊළඟට මේක හැමදාම තියෙන එකක් හැටියට හිතනවා. මේක බොහොම සපහදලා දෙන එකක් හැටියට පේනවා. මේක ආදීනව විතර මොකුත් පේන්නේ නැහැ. ඉතින් ඒකත් අයෝනිසෝ මනසිකාරයෙන් හදලා දෙන්නේ. ඉතින් යෝනිසෝ මනසිකාරය තමයි මේක ඇත්ත ස්වභාවය බලන කැත්ත. ඒක තමයි කය කියන්නේ මේ සුන්දරත්වයක් දැනට තිබුණට ඒක වෙනස් වෙලා නැති වෙලා යන එකක්. එතකොට තියෙන දේ අපිට එතකොට දැන් මේ වෙනස් වෙන කයක් අපිට තියෙන දෙයක් හැටියට තමයි දැනට පේන්නේ. ඉතින් අපි අන වෙනස් වෙන කය වෙනස් වෙන දෙයක් හැටියට දැක ගමන් ඒකට තමයි යථාභූත ඥානය කියන්නේ. ඒ වගේම කය කියන්නේ ලෙඩ වෙනවා. ඉතින් ලෙඩ වෙන කය ලෙඩ වෙන දෙයක් හැටියට අන්න දකින්නකොට අන්න කයේ තියෙන යථාර්ථය අපිට පේනවා. කය පරිහරණය කරන තාක්කල් මේ කය කියන්නේ හරියට කුරුල්ලන්ට මොකද කැදැල්ලක් වගේ. කුරුල්ලන්ට කැදැල්ලට එන්න කාගෙන්වත් අවසර ඕනිද නැහැ. කයටත් එහෙමයි. මේ කයට අපි මගේ කියලා හිටියට රෝගවලට මේක කැදැල්ලක්. ඒකයි. ඉතින් මේ නිසා තමයි අනවසරයෙන් ඇවිල්ලා පජින්ච වෙලා ඉන්නේ. ඉතින් මොකද කැදැල්ලට ඉන්න කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. දැන් පිළිකාපෙන් අහලා දෙන්නේ. ඈ ඊළඟට අංශභාග ගණනම නම් රෝග එනවනේ. ਉਹ අහලා දෙන්නේ. ඇප්ලයි කරලා නේද? දැන් මම ඔයාට එන්නේ පජින්ච වෙන්න. මටත් ඔතන පොඩ්ඩක් ඉන්න ඕනි නේද? දැන් මං වර්ධනය වෙන ඔයාගේ ශරීරය තුල එහෙම ඇප්ලයි කරලා දෙන්නේ නැහැ. ඇයි? ඒ අයිති නැති නිසා අහන්න ඕනේ නැහැ. එන්න අයිතිකාරයෝ හිටියට එයාට අයිති නැහැ. බොරු අයිතියක් තියාගෙන හිටින්නේ එහෙම අයිති නැහැ. ඒ නිසා තමයි කිසිම ඇප්ලයි එකක් නැතු වෙන බලහත්කාරයෙන්ම. මොකද එයා හිතන මේක මගේ දැන්. ඒ නිසා කියන රෝග නිද්දන් පබංගුරම් මේ කය කියන්නේ රෝගයට කැදැල්ලක් කියනවා. ඒ නිසා කිසිම අවසරයක් මුකුත්ම නැතුවම ඕන වෙලාවක හිතුරු වෙලාවක ඇවිල්ලා පදිංචි වෙනවා. එනමුත් ඉතින් හැබැයි ආවට පස්සේ කාලඟට දෙවිලා තියෙන්නේ මගේ ළඟට ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ ඔන්න එයා බලනවා මගේ ළඟට ආපු රෝගේ අයින් කර රෝගේ. හැබැයි ඉතින් එයා හිතන්නේ එයාගේ තැන කියලා නේද? ඉතින් ඒ නිසා මගේ තැනට ආවට පස්සේ ඉතින් ඔන්න ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි යථාර්ථය දකින්න ඕනේ මේක අන්න ආන්න අයිතියක් නැහැ. ඒ නිසා මේකට ඕන තරම් මේ ලෝකයේ තියෙන ලෙඩ වැළඳෙන්න පුළුවන්. ඒ ස්වභාවය අවබෝධ කරගන්න නිතරම ව්‍යාධි ධම්මෝ මි ව්‍යාධි මානතිතු. මේ කය කියන්නේ මොකද්ද? ලෙඩ වෙන එක. මේ කය යථා ස්වභාවය තමයි මොකද්ද? ලෙඩ වෙන එක, අසනීප හැදෙන එක, රෝග වැළඳෙන එක තමයි මේක ඇත්ත. එතකොට රෝගේ ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒව කියන්නේ ඒව පාලනය කරන්න, ඒව නැති කරන්න එහෙම අයිතියක් මොකුත් නැහැ. ඒක ඉක්මවා ගියපු කෙනෙක් නෙවේ. මේකට නම් එන්න බෑ කියලා එහෙම මොකුත් කාටවත් කිවිසුම් ගහන්න අයිතියක් නැහැ. ඉතින් ඒ නිසාන කයේ තියෙන යථාර්ථය ඇත්තම ස්වභාවය මොකද්ද? එතකොට ලෙඩ වෙන එක. ඒක තමයි ඇත්ත. ඒක තමයි සත්‍යය. එතකොට ඒ කය ලෙඩ වෙනවා කියන ඒ අවබෝධය ඇති වුණා නම් ඒකට කියනවා මොකද්ද? යථාභූත ඥානෙ. ආනේ යථාභූත ඥානෙ ඇති වෙන්න නම් මොකද්ද කර යුත්තේ? කය ලෙඩ වෙනවා කියලා නැවත නැවත මෙනෙහි කර. විතර කයේ ලෙඩවීම කියන්නේ ඇත්තක්. ඒ ඇත්ත වර්තමාන කර කර බලන එකට තමයි මොකද්ද කියන්නේ? විකාශනය කර කර බලන එකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ආනේ යෝනිසෝ මනසිකාරය කරන්න කරන්න කයේ ඇත්ත අර විකාශනය කළ බලන්න බලන්න ඇත්ත පේනවා. ඇත්ත තමයි මොකද්ද? ලෙඩ වෙනවා කියන එක. ඉතින් සංසාරේ පුරාවට විකාශනය කරාවේ ලෙඩ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ විකාශනෙින්ද මතයක් ගොඩනගනවා මේක ලෙඩ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ලෙඩ වුණොත් බාර ගන්න හරි අකමැති. ඒක. ඉතින් ඒ නිසා මේක නිරෝගී භාවය කියන්නේ මගේ කයින්ද මට නිරෝගීකම ලබන්න පුළුවන් කියලා අපි හිතනවා. ඉතින් ඒ සඳහා අපි දේවල් කරනවා. නමුත් කරන තරමට ලැබෙනවද? නැහැ. මේ කය නිරෝගී පවත්වන්න ගන්න ආහාර පද්ධති රටාවල් ඒ තරමට ලැබෙනවද? නැහැ. ව්‍යායාම කරනවා කරමේ ඒ වගේම ගන්න උපදේශයන් තරමට එහෙම ලැබෙනවද? නැහැ. එහෙම ලැබෙන්නේ යම් ප්‍රමාණයක විතරයි තියෙන්නේ. නමුත් සම්පූර්ණම එහෙම ලැබීමේ හැකියාවක් නැහැ. මොකද මේක ලබන්න නිරෝගීකම කියන එක කය හරහා ලබන්න බෑ. ඒකයි. ඒ ඒ අන්න බැරි එක බෑ කියලා දැනගත්තා නම් ඒකට මොකද්ද කියන්නේ? යථාභූත ඥානය කියලා කියන්නේ ඒකයි. දේක තියෙන ඇත්ත ඒ විදිහටම දැනගන්න. එතන බැරි දේ බැරි හැටියටම දැනගන්න. මේක බැරි දෙයක් හැටියට. ඒකයි. එතන පුළුවන් දේ පුළුවන් කියලා බලා ගන්න. එතන කය ලෙඩ වුණාට හැබැයි හිත ලෙඩ නොවි පවත්තන්න පුළුවන්. ආතුර කායස් මේ සතු චිත්තං අනාතුරම් භවිස්සති. කය ලෙඩ වුණාට හිත නම් ලෙඩ කරගන්නේ නැහැ. ඒක ලබන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? පුළුවන් දෙයක්. අනික පුළුවන් දේ පුළුවන් හැටියට දැනගන්නවා. බැරි දේ බැරි හැටි. අපි ඒකේ අනිප්පත් නේද? බැරි දෙයක් පුළුවන් කියලා හිතානින්නවා. පුළුවන් දේ බෑ, අනේ මට බෑනි භාවනා කරන්න බෑ, මට හිත හදාගන්න බෑ නේද, මගේ හිත හරිම සංචලයි. ඉතින් ඒ විදිහට ඔන්න හිතත් අයිති කරගෙන ඊට පස්සේ ඒකට බෑ බෑ කී කියා ඉන්න. හැබැයි බැරි දෙයට පුළුවන් පුළුවන් කියලා හිතන්නේ ඒකට ලොකු සරණක් දෙන එක හදාගන්න නේද. ඊට දැන් හිත හදාගන්නවට වැඩිය කාලය යදනවා කය නිරෝගී තියාගන්න. ඒකට ගන්න කාලය ගොඩාක් වැඩි, හිත හදාගන්න ගන්න චුට්ටි කාලේ. ඒකත් ඉතින් බැරි බැරි ගාතේ තමයි ඒක. ඒකටත් කිසිම හයියක් හත්තියක් ඇති කරගෙන විශ්වාසයෙන් කරන වැඩක් නොවේ. මොකද මේ මගේ කියලා එයාට වටිනාකම දෙන මගේ කියන එහෙම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, දුන කෙනෙක් නේ. ඒ නිසා ඔයාට භාවනාවට කියන ඔයාට ඇවිල්ලා මාව දන්න බෑ. ආන්න ඒකයි කල්යතුම දීලා තියෙන්නේ. ඔයා කොච්චරවත් මෙයා හදන්න බෑ. ඒක මොකද මෙයා හරි මෙයා බොහොම වේගවත්, මෙයා හරි දුවන කෙනෙක්. එයා මගේ කරන්නේ කතා කරන්නේ මගේ හිතේම නෙවෙයි දුවන වාරේ මේ කියලා. ඉතින් එතකොට කොහොමත් එයා හදාගන්න බෑ. අර ආවත් ඇයි මේ මගේ කෙනාගේ බලේ පෙන්වන්න තමයි කැමති. දන්නේවත් ඇතුව මගේ කෙනාගේ බලේ පාවිච්චි කරන්න. ඉතින් ඒ නිසා මිනිස්සු සාමාන්‍ය දුර්වලකමත් බලයක් හැටියට පාවිච්චි කරන. අපිත් එහෙම හිතේ දෙන දුර්වලකමත් ඊට පස්සේ මටුවා කිව්වට හරියන්නේ නැහැ කියලා සමහරලාට කියනවා. මොකද මගේ හිත බොහොම තදයි කියලා අපි කියනවා නේද. ඉතින් ඒ නිසා සම්පූර්ණ අල්ලගෙන ග්‍රහණය කරන උපාදාන කරගෙන ඉන්නේ ලේසියෙන් ගලවන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා අයිති නැති දේවල් එතන අයිතිවාසිකම් කරගෙන ඉන්නවා. එතකොට ලබා ගන්න බැරි දේවල් ලබා ගන්න පුළුවන් කියලා හිතන, ලබා ගන්න පුළුවන් දේ ලබා ගන්න බෑ කියලා හිතාන ඉන්නවා. ඒකයි උතුම් දේවල් උතුම් හැටියටත් උතුම් නොවන දේවල් උතුම් නොවන දේවල් හැටියට තමයි අපි සලකලා වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා මේ කය යථා ස්වභාවය බැලුවොත් අන්න මේ කය කියන්නේ මොකද්ද? ලෙඩ වෙන එකක්. ඒක ඉක්මවා යන්න බෑ. ඒක කාටවත් ලෝකේ බෑ, මටත් බෑ, ලෝකේ ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට කාටවත් බෑ. ඉතින් ආන්නේ විදියට කය යථා ස්වභාවය පිළිබඳව එයාට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒක සාමාන්‍ය දැක්මක්. අපි කවුරුත් දන ලෙඩ වෙනවා කියන ඒ දැනගැනීමත් එක්ක කරන්න පුළුවන්කමක් නෑ. මේ කෑමෙන් මේ විටමින් එක දන්නවා කියලා දැනගත් පමණින් අපිට ඒකේ පෝෂණය කයට එන්නේ නෑ. මොකද කරන්න ඕනේ? දන්න කෑම හැමදාම උයෝය කන්න ඕනේ. ඒ කෑවොත් තමයි පෝෂණය වෙන්නේ. ඒ වගේ තමයි මේ දන්නා කියන දේ නැවත 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 අභින්නම් කියන්නේ නැවත නැවත පත්‍යවේ කිතබ්බම් කියන්නේ පත්‍යවේසා කරන කිනවා. යනකොට එනකොට ඉඳගෙන ඉන්නකොට හැම වෙනකොට තැනදීම මේ කය කියන්නේ ලෙඩ වෙනවා, ලෙඩ රෝග ඉක්මවා නෑ. ඒතර අර්ථ වශයෙන් දකින මේ කයට නොයේ කසනීපකම් හැදෙන්න පුළුවන්. අංශභාග පිළිකා වග්ගඩු අමාරු යම්තා ලෝකේ රෝග තින නොය ඔක්කොම කුරුළු පැටව ටික මේ කූඩුවට එන්න පුළුවන්. එහෙනම් මේක කූඩුව මාගේ නෙවෙයි. ඒක ඒතර තමයි තමන්ගේ නෝනවා කියලා කුරුල්ල එන්නේ කූඩුවට නේ. ඒ කට්ටියනේ අයිති, මට අයිති නෑ. ඒකයි. ඉතින් ඒ විදිහට අන සීකිරීම යොන් සමස්කාරයේ පවත්වන්න පුළුවන්. එතකොට අරමුණ පොඩි දන්නවා කියන එක අදාළ නැහැ. එහෙනම් මේක තුලින් අපිට ඒ සීය නුවණ ආදී මෝරන්න නම් අපි මේ නිමිත්තම නැවත නැවත පාවිච්චි කරන්න ඕනි. ඉතින් එතකොට මේ කයේ යථාර්ථය කියලා දීම තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ සත්‍ය. උන්වහන්සේ ලෝකෙට පහළ මොකද්ද දේශනා කරන්නේ? සත්‍ය. කය ලෙඩවනවා කියන උන්වහන්සේ දේශනා කරපු බණපදයක්. එතකොට අපි සම්මාදිට්ඨිය ඇති වෙන්න ප්‍රඥා ඇති කරන්න මොකද්ද කරන්නේ? සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ ගැන යෝනිසෝ මනසිකාරණය. එතකොට මේක සද්ධර්මයක්. සත් කියන්නේ මොකද්ද? සත්‍යයට. සත්‍ය කිව්වනම් ඒකට කියනවා සද්ධර්මය කියලා. එතකොට කය ලෙඩවනවා කියන්නේ මොකද්ද? සද්ධර්මයේ ඒ වචනය කියන්නේ සද්ධර්මයක්, සත්‍යයක්. දැන් බුදුරජාන් වහන්සේ එක වෙලාවක නකුල පියතුමා කියලා ඇවිල්ලා මේ ඒ කාලේ හිටිය කෙනෙක් බුදුරජාන් වහන්සේට කිව්වා, ස්වාමීනි දැන් ඉස්සර වගේ මට භාග්‍යතුන් වහන්සේ දකින්න, සංඝයා දකින්න, මනෝභාවනකින් හිත වඩපු ස්වාමීන් වහන්සේලා දකින්න අනේ ඉන්න හැකියාවක් නැහැ. දැන් නම් ඉතින් නිතරම ලෙඩ වෙනවා, ලෙඩා දුකා ගානෙමයි ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මට පොඩි මොනවහරි අවවාදයක් කරන්න මට හිතසුව පිණිස. ඊතර බුදුරජාන් වහන්සේ කිව්වා, ගහපති ඔබ කියන කතාව ඇත්ත. මේකයි කියන්නේ ගොඩාක් ලෙඩ රෝග ඇති වෙන එකක්. නිතරම අසනීපකම් වලට ලක් වෙනවා. හරියට මේ කය නම් බිත්තර බිත්තර කට්ටක් වගේ. ඉතින් මේ වගේ කයත් තියාගෙන කෙනෙක් හිතනවන මම නිරෝගී කියලා, කිමඤ්ඤත්‍ර බාලය මෝඩකම හැර තව දෙයක් නැහැ කිව්වා. ඉතින් ඒ නිසා ඔබ පුහුණු කරන්න කිව්වා, ආතුර කායස්මේ සතෝ චිත්තං අනාතුරම් භවිස්සති. කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ. අන්න මේක නිතරම පුහුණු කරන්න කිව්වා. තස්මාතිය ගහපති ඒ නිසා ගෘහපති ඒවන් සික්කිතබ්බන්, ඔයා පුහුණු වෙන්න ඕනි මෙන්න මේ විදිහට. ඇයි දැන් කිව්වේ බණ ටිකක් කියන්න කියලානේ. ඉතින් ඒ නිසා ඔන්න බණ පදයක් කිව්වා. මොකද්ද? ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරම් භවිස්සති. කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඉතින් එච්චරයි බණ. ඊට පස්සේ ඔන්න නැගිටලා ගියා. සරියුත් මහරහතන් වහන්සේ ළඟටත් ගියා. යනකොට ඉතින් උන්වහන්සේ දැක්ක එයාගේ මූණ හරිම ප්‍රබාස්වර වෙලා නිකන් හරි පැහැපත් පිරිපුන් ගතියක් තියෙනවා. ඉතින් උන්වහන්සේ ආවා, මේ ගෝපතිය ඔයාගේ ඉන්ද්‍රියන් හරිම ප්‍රසන්නයි, මූණ හරිම පැහැපත්, මොන හරි බරපතලයක්වත් බුදුරජාණන් වහන්සේගෙන් අහුවද කිව්වා. බර එදකුවා මොකද කිංචි නොසියා කිව්වා. මොකද නැත්තේ ස්වාමීනි, මම භාග්‍යතුන් වහන්සේගෙන් අමෘතේ අභිෂේක ලැබුවා කිව්වා. අමෘතෙන් අභිෂේක ලැබුවා කිව්වා. මොකද අභිෂේකය කියන්නේ? ඔටුනු පැලැන්දුවා. මොකෙන්ද? අමෘතෙන් ඔටුනු පැලැන්දුවා. මොකද දැන් ඒ අර පොඩි බණ පදේට දැන් අපිට එහෙම කිව්වන මම මෙච්චර වෙලාවක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ එක බණ පදයයි මට කිව්වේ නේද? ඕක ඉතින් මන් දන්නවනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියන්න ඕනේ මන් ලෙඩ වෙනවා කියලා. දැන් මේ කිව්වනේ ලෙඩා දුකා ගන්න මන් ඉන්නේ කියලා. ඕක ආයෙත් නේද සීකරන දෙයක්ද කියලා. ඉතින් නමුත් බලන්න යා ඒකට දුන්නු වටිනාකම කොතෙද්ද? ධර්මයෙන් අභිෂේක ලැබුවා කියලා. ඉතින් ආන්නේ වගේ ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරපු සෑම දහම් පදයකම තියෙන මොන රසයේද? අමෘත රසය, විමුක්ති රසය තියෙන. ලුණු මොන මොද කොහෙන් ගත්තත් තියෙන මොන රසද? ලුණු රස. එහෙනම් එක බහන පදයක තියෙනවා මොකද්ද? විමුක්ති රසය තියෙන. නිදහස් වෙන්න පුළුවන්. දැන් මේකම කෙනෙක් අවබෝධ කරගන්න නැත්නම් මේ මනසකාර කරොත්, යෝනිසමනසකාර කරොත් එයාට යථාභූත ඥාන ඇති කරගෙන එයාට නිදහස් වෙන්න පුළුවන්. ඒකයි අර තාන සූත්‍රයේ හැම එකම කිව්වේ මග්ගෝ සංජායති කියලා. මාර්ගයේ ප්‍රකට වෙනවා එකක් එකක් ගන්න කියන. ඊළඟට ඒ මාර්ගයේ ප්‍රකට කරොත් සංයෝජන නැති වෙනවා. ඊට පස්සේ අනුශේ ධර්මය නැති වෙනවා. ඒතර රහත් වෙන්නම පුළුවන්. ඒකට කළ යුතු දේ තමයි මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කරනකොට අවබෝධ වෙන්නේ ජීවිතය යථාර්ථේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට මේ කය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්. එතකොට කයේ යථා ස්වභාවය අවබෝධ කරගත්තොත් අන්න එයාට මේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන්. අර නගරේ ස්වාමියාට දිසා හතරෙන්ම පණිවිඩ කරු වෙනවා කිව්වා. දිසා හතරෙන්ම ඇවිල්ලා කියන්නේ මොකද්ද? හැබැයි එකම යථාර්ථය කියලා දෙන්නේ. වේගවත් මේ දූතයෝ දෙන්න නැගෙනහිර දිසාවෙන් තෙල උතුරුද මොන දිසාවෙන් ආවත් හැබැයි කියන්නේ මොකද්ද? යථාර්ථය. ඒ වගේ තමයි අපි කය හරහා ගිහිල්ලා යථාර්ථය කියනවා, වේදනාව හරහා ගිහින් යථාර්ථය කියනවා, හිත හරහා ගිහින් යථාර්ථය කියනවා, ධර්මතානුව ගිහිල්ලා යථාර්ථය කියනවා. ඒක එතකොට කියන්නේ මොකද? යථාර්ථේ සත්‍යය තමයි අපි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ ජීවිතය පිළිබඳව මෙන්න මේ යථාර්ථය ලෙඩවීම ගැන අපි නැවත නැවත පුරුදු කරොත් අපිට අන්න මේ කය කියන්නේ මෙහෙම කියලා අවබෝධ කර ගැනීමේ තින අවබෝධයට තමයි යථාභූත ඥාන. ඒ වගේ මරණය ගැන, සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වීම ගැන අපිට අන්න අපිට මොකද දැන් සියලු ප්‍රියමනාප වස්තුන් පිළිබඳව අපිට තියෙන මොකද්ද? චන්ද රාගයක් තියෙන, දැඩි කැමැත්තක් ආසාවක් තියෙන. මොකද ප්‍රිය පුජ්ජුලේ හැමදාම අප සතුව ඉන්න අය කියලා තමයි අපි හිතාන ඉන්නේ. ප්‍රිය නම් ඒක තියෙන්න ඕනේ, අප්‍රිය නම් තමයි නැති බංගස්තර වෙලා යන්න ඕනේ. ඒක එතකොට අපිට තියෙන යථාභූත ඥානයක්ද? නෑ. හොඳ ටික තියලා නරක ටික නැති වෙන්න ඕනේ. ඉතින් නමුත් හොඳ ටිකක් නැති වෙන ඒවා නරක ටිකක් නැති වෙන්නේ. ඔක්කොම නැති වෙන දේවල් තියෙන ඒවා නෙවෙයි. නමුත් හොඳයි කිව්වොත් ඒ ටික මා සතුව මා ළඟ හැමදාම මේ දේවල් තියෙන්න ඕනි. ඒ නිසා තමයි යන මේ යෝනිසෝ මනසිකාරය දෙනවා. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. මා සතු සීලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා, නැති වෙලා යනවා. ඒතකොට හැම දෙයක් ප්‍රතිම විහිදවල ඕනම් බලන්න පුළුවන්. විහිදල විහිදල බලන්න පුළුවන් හැම දෙයක්ම කොච්චර ප්‍රියයි වුණ මනාපුණත් ඒවා වෙනස් වෙලා නැති වෙන ජීවිතේ ප්‍රියයි කියන හැම දෙයකම අනිත් පැත්තෙන් වැඩි යුතු සීලෙක මොකද්ද වෙනස් වෙනවා නැති වෙලා යනවා කියන ප්‍රිය නම් අනිත් පැත්තෙන් ගහ ගන්න ඕනි ඒ දේ වෙනස් වෙලා නැති වෙලා යනවා කියලා ඉතින් ඒ විදිහට පුරුදු පුහුණු කිරීම තුලන්න වෙනස් වෙන දේවල් වෙනස් වෙන හැටියට අයිති නැති දේවල් අයිති නැතිට අවබෝධ කර ගන්න පුළුවන් ඒ ඇති වෙන අවබෝධය මොකද යථාභූත ඥාන ඊතර යථාභූත ඥානය ඇති කර ගන්න නම් කළ යුත්තේ මොකද්ද ආනේකයි සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා කියලා නැවත නැවත විකාශනය කර කර බලන්න ඕනේ බැලුවොත් තමයි පේන්නේ නැත්තම් පේන්නේ නැහැ ඒක යථාර්ථය විකාශනය වෙන්න ඕනේ ඒක තමයි පේන්නේ නැත්නම් යථාර්ථය හැම මොහොතෙම පොඩ පොඩ කණ්ඩ ඕනේ කාපම තමයි යථාර්ථය පෝෂණය වෙන්නේ ඒකනේ යෝනිසෝ මනසකාරය මොකක් වගේද ආහාරය කියලා කියන්නේ ඒක කෑවේ නැත්තම් පෝෂණය වෙන්නේ නැහැ ඒකයි ඒ නිසා මේක ඖෂධයක් ධර්මයේ කියන්නේ මොකද්ද ඖෂධයක් නැවත නැවත පානය කරන්න ඕනේ අන පානය කරනකොට තමයි නිරෝගී භාවය ලැබෙන්නේ කෙලෙස් නැති වෙලා ඉතින් ඒ විදිහට තාන සූත්‍රය ඔස්සේ තොට මොන ඥානය ඇති කරගන්නද කියලා තියෙන්නේ යථාභූත ඥානිය. ඉතින් ඒ වගේ අපි දේශනා ගොඩක් කතා කරා. ඉතින් ඔය හැම තැනදීම පරිසම්පාදේ කතා කරා, ආයතන ගැන කතා කරා, ඊළඟට පංච උපාදානස්කන්ධ ගැන කතා කරා. ඉතින් ඒ හැම තැනදීම යථාභූත ඊළඟට අපි සද්ධානුසාරී වෙන්න, ධම්මානුසාරී වෙන්න, ditthappatti වෙන්න කතා කරා. ඉතින් ඒ සද්ධානුසාරී ඒ ස්වභාවය ඇති කරගන්න ඒත් මොකද ඇති කරගන්න ඕනේ ඒත් යථාභූත ඥානය. ඒ සඳහා අපි බුදුරජාන් වහන්සේ කෙරේ ඒ සද්ධා ඉන්ද්‍රිය මුල් කරගෙන අපි යන ඒත් යෝනිසමනසකාරය කරන්නේ නිකම් වෙන්නේ නැහැ. ඒතකොට සද්ධාව ඉදිරියට දාගෙන යන හින්දා තමයි සද්ධානුසාරී කියලා කියන්නේ. ඒතකොට ඒ හැමතැනදීම අපිට අර යෝනිසමනසකාරය කරොත් මේ යථාභූත ඥානය ඇති කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේ දේශනා කරපේ දේශනාවල් ඔක්කොම අපි එක දෙක කාරණා හරි හිතේ තියාගෙන අපිට තියෙන්නේ අඩුම ගන්න එකක් හරි හිතේ තියාගෙන අපිට පුළුවන් මේ යෝනිසෝමනසකාරය කරන්න. යෝනිසෝමනසකාරය කරොත් ඒ මුල් කරගෙන යථාභූත ඥානය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් යථාභූත ඥානය පහළ වුණාට පස්සේ තමයි අපිට ඊට පස්සේ අනිත් ඥාන ඔක්කොම නැති වෙන්නේ. නිබ්බිදාව යථාභූත ඥානය තුනම නිම්බින්දං කියන්නේ කලකිරෙනවා. කලකිරුණොත් විරජ්‍ය තියෙනවා, ඇලෙන්නේ නැහැ. විරාග විමුච්චති, නිදහස් වෙනවා. ඒතර තමයි විමුක්තෝස්මි විමුති ඥානං හෝති. නිදහසුනාම නිදහසුනා කියලා ඥානයක් ඇති වෙනවා. ඉතින් ඒ සියලු ඥානයන් ඇති කරගන්න උපකාර වෙන ප්‍රධාන ඥානයක් බවට පත් වෙනවා මුලින්ම ඇති කරගන්නා වූ යථාභූත ඥානෙ. ඒක මේක ශ්‍රේෂ්ඨ වටිනා ඥානය බවට පත් වෙනවා. මොකද මේක ඇති වුණාට පස්සේ තමයි ඉදිරියට යාගත හැකි. මේක ඇති වෙන්නේ නැත්නම් ඉදිරියට යන්න බෑ. ඒ තේ නිසා මූලිකම ඇති කරගත යුතු ඥානෙ තමයි යථාභූත ඥානෙ. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරමු සෑම සත්‍යයක් තුලින්ම ඇති කරගන්න පුළුවන් ඥානයක් මොකද්ද? යථාභූත ඥානෙ. යම් ධර්මයක් දේශනා කරනනම් ඒ හැම බණ පදයක් ඔස්සේම ගිහිල්ලා අපිට යථාර්ථයක් අවබෝධ කරගන්න තමයි හැම බණපදයක්ම දේශනා කරලා තියෙන්නේ. නිදහස් වීම තමයි හැම බණපදයක් තුළම තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දේ තියෙන ඇත්ත ස්වභාවය ඒක හීන දෙයක්ද, ප්‍රනීත දෙයක්ද, උතුම්ද, උතුම් නැද්ද, ඒක තියෙන දෙයක්ද, නැති දෙයක්ද, ඒ විදිහට යන්න බලන්න පුළුවන්. එහෙම බැලුවා මේක අපිට අවබෝධ වෙනවා. මේක තියෙනව නම් තියෙනව, නැත්තම් නැහැ. හීන නම් හීනයි, ප්‍රනීත නම් ප්‍රනීතයි, උතුම් නම් උතුම්, උතුම් නැත්තම් උතුම් නෑ කියලා අවබෝධ කරගන්න හැකියාව තියෙන නිසා හැම දිනාටම බුදුරජාන් වහන්සේගේ මේ ධර්මය උපයෝගී කරගෙන යථාභූත ඥානිය දිනු කරගන්න හැකියාව ලැබේවා. ඒ සඳහා සෑම මොහොතේදීම මේ යෝනිසෝ මනසිකාරය කරන්න, පත්‍වේක්ෂා කරන්න, නැවත නැවත ඒ ධර්මතා අනුපස්සනා කරන්න හැම දිනාටම හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. දැන් අද අවසාන භාගයට ඇවිල්ලා නමුත් සිල් පවාරණය කිරීම හවසම කරන්න. මොකද අදත් දානි පූජා කරන්න දායකයන් එනවා. ඒ නිසා මේ විදිහටම ඒ සීලය තුළ ඉඳගෙනම එයටත් අනුග්‍රහයක් දක්වලා එයගේ අපි වෙනුවෙන් සකස් කරලා පූජා කරනින දාණය මහත්ඵල මහානිසංස කරලා දෙන්න. බුදුරජාන් වහන්සේ තාමත්ම සස්සා පැටියට දේශනා කරපු මේ නෙක්කම්ම වශයෙන් මේ දවසට සමාදන් වෙලා ඉන්න ඒ අටසීලය තව දුරටත් ආරක්ෂා කර ගනිමින් අපි වෙනුවෙන් කරනේ සත්කාරයේ එයයිට මහත්ඵල මහානිසංස වේවා කියන හැඟීම ඇති කරගෙන හවස් කාලයේම තම තමන්ට පුළුවන් අපිට පොදුවේ සිල් පවාරණ කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ දින ඒපේ තුලම සෑම දිනාම ඉතාමත්ම සද්ධාවෙන් ගෞරවයෙන් බත්තිය යුතුව ලෞතර බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය සුවපත් කරන්ට දේශනා කරපු මේ වටිනා ධර්ම ඉතාමත්ම හොඳින් අපි ශ්‍රවණය කරා සාකච්ඡා කරා ඒ වගේම සමතිපස්සනා භාවනා වශයෙන් අපි වර්ධනය කරගත්තා. ඒ තුල අපේ චිත්තසංතාන තුල සත්‍ය බෝධිපාශක ධර්ම වර්ධනය වුණා. සතර සතිපට්ඨාන ඒ වගේම සතර සම්‍යප්පදාං වීරිය ඉද්ධිපාද ඊළඟට පංචේන්ද්‍රිය පංච බල සත්ත බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන බෝධිපාශක ධර්මයන් තමයි පෝෂණය කරගත්තේ. අවබෝධයට උපකාරක ධර්මතා පෝෂණය නොවුනොත් අවබෝධය ඇති කරගන්න බෑ. පාශිකයෝ ටික දුර්වල නම් අපිට දෙයක් කරන්න බෑ. ඒ නිසා මේ බෝධිපාශක ධර්ම පෝෂණය කිරීම තමයි අපි මේ දවස් 9 තුලදීම සිද්ධ කරේ. ඒ නිසා ඒ පෝෂණය අපිට ටික 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 යනකොට තමයි සත්‍යමත් භාවයේ අපේ සිහිය කොච්චර සත්‍යමත්ද, අපේ වීර්ය කොච්චර සත්‍යමත්ද, අපේ ශ්‍රද්ධාව කොච්චර සත්‍යමත්ද කියලා නිතරම පෝෂණය අපිට පේන්නේ නිතරම ටික කාලයක් ගියාම. ඒ නිසා ඇති කරගත්ත නැත්නම් මේ දවස් කීයක තුල ඇති කරගත්තු ඉන්ද්‍රියංගී බලය, ඉන්ද්‍රියංගේ සත්‍ය, බල ධර්මයන්ගේ සත්‍ය, බුද්ධංග ධර්මයන්ගේ සත්‍ය අපිට අනාගතයේ අත්දැකීම හැකියාව තිනව තව තව පෝෂණය වෙන වැඩපිළිවෙල තුළම අපි කටයුතු කරනවා. ඒ නිසා මේ දින 10 තුළ අපිට ඒ උතුම් ඉන්ද්‍රිය ධර්මයන් පෝෂණය කරගන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම ඒ තුලින් අපේ චිත්තසංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය ධර්මී පුත්තත්පත් වෙනවා. ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ප්‍රතිපදාවන් අපිට පුරුදු පුහුණු කරන්න ලැබුණා. උන්වහන්සේ ශාවකයන්ගෙන් බලාපොරොත්තු වුණේ උන්වහන්සේ කියපු මාවතේ යනවා නම්, ඒවා පුරුදු පුහුණු කරනවා නම්, ඒ ප්‍රතිපදාවන් පුහුණු කරනවා නම් උන්වහන්සේ දේශනා කරන එක තථාගතයන් වහන්සේට කරන මහා ගෞරවයක්, සත්කාරයක්, සම්මානයක් හැටියට දේශනා කරනවා. ඒ නිසා අපි මේ දින කීපෙම බුදුරජාණන් වහන්සේ උදෙසා කරපු මහා වටිනා පූජාවක් බවට අපේ මේ ප්‍රතිපත්ති ක්‍රියාවලියපත් වෙනවා. ඒ නිසා අපි උන්වහන්සේට මේ අපි සිද්ධ කරපු ඒ ප්‍රතිපත්ති ධර්මයන් උන්වහන්සේගේ උදාර ගුණයන්ට ප්‍රතිපත්ති පූජාවක් වශයෙන් පූජා කරමු, පූජා වේවා කියලා සාදුකාරය. ඒ වගේම අපේ චිත්තසංතාන තුළ මේ ප්‍රතිපත්ති පූජා ධර්මයන් සිද්ධ කිරීම තුළින් රැස්ුණු ඒ උතුම් පුණ්‍ය ධර්මයන් මිය පරලෝකයේ සියලු ඥාතීන් සිහිපත් කළ අපි පින් අනුමෝදන් කරමු. අතීත සංසාරයේ පටන් මේ ජීවිතය දක්වා අපි නම් මිය පරලෝකයේ සියලු ඥාතීන් මේ පින දැක අනුමෝදන් වෙලා සුවපත් භාවයට පත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපි මේ රැස් කරගත් ආවුදාරතර පුණ්‍ය ධර්මයන් සිරි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සිරි දෙවියෝ මේ පින දැක අනුමෝදන් වෙලා යැයිගේ ජීවිත සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ රැස් කරගත් ආවුදාරතර පුණ්‍ය ධර්මයන් සිළුම ලෝකවාසී සත්වයන්ට අනුමෝදන් කරමු. සියලු සත්වෝ මේ පින දැක අනුමෝදන් වෙලා සුවපත් භාවයට පත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ රැස් කරගත් ආවු උදාරතර පුණ්‍ය ධර්මීය අනුභව බලෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා ගණන්ත අනුභව බලෙන් මේ සඳහා කරන සංවිධාන කටයුතු කරපු පින්වතුන් හැම දෙනාටමත්, දානමාන ආදීන් අපපත්තාන සිද්ධ කරපු හැම දෙනාටමත්, මේ සඳහා යම් අනුග්‍රහයක් උපකාරයක් කරපු හැම දෙනාටමත්, ඒ වගේම මේ සඳහා අවවාද අනුශාසන අවසර ලබා දුන්නු අජාම් බ්‍රහ්මවංශ නායක ස්වාමීන් වහන්සේතුරු මහා සංඝරත්නයටත්, දායක සභාවේ පින්වතුන් හැම දෙනාටමත් සිතක් වේවා, සාන්තියක් යහපතක් උදා වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ හැම දිනාගේම ධාර්මික චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාමින් සඵල වේවා. මේ ජීවිතයේ මේ යථාර්ථය ඇති කරගන්න මේ යථාභූත ඥානයන් දිනු කරගන්න සත්‍යයේ ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ රැස් කරගත් ආ උදාරතර පුණ්‍ය ධර්මීය අනුභව බලෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණ අනුභව බලෙන් හැම දිනාටම සිතක් වේවා, සාන්තියක් යහපතක් උදාපත් වේවා, නිරොග් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝාෂ ලැබේවා, රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසාදීකින් කිසි මන්තරාවක් නොමේවා, තව තව සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දාන ආදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමථ විපස්සනා භාවනාවන් දිනු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝාෂ ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා.